විසිවෙනි පරිච්ඡේදය. දිනක් යේසුස් දේව මාලිගාවේ සිටිය සෙනගට උගන්වමින් හා ශුභාරංචිය ප්‍රකාශ කරමින් සිටියදී, නායක පූජකයෝද නීතිය පිටපත් කරන්නෝද වැඩිමහල්ලන් සමග ඔහු ළඟට ඇවිත්,
"ඔබට මේ දේවල් කරන්න අවසර තිබෙනවාද? කවුද ඔබට ඒ සඳහා අවසර දුන්නේ?"
කියා ඔහුගෙන් ඇසුවෝය. ඔහු මෙසේ පිළිතුරු දුන්නේය.
"මමත් කැමති ඔබෙන් ප්‍රශ්නයක් අසන්න. මට මේ දේ කියන්න. යොහන් මිනිසුන්ව බෞතිස්ම කළේ දෙවිගේ අවසරයෙන්ද නැත්නම් මිනිසුන්ගේ අවසරයෙන්ද?"
ඔවුහු තම තමන් අතරේ මෙසේ කතා කරගත්හ.
"අප දෙවිගේ අවසරයෙන් කියා කිව්වොත් ඔබව විශ්වාස නොකළේ ඇයි කියා ඔහු අපෙන් අසයි."
"නමුත් අප මිනිසුන්ගේ අවසරයෙන් කියා පැවසුවොත් මිනිස්සු ඇවිත් අපට ගල්ගසයි. මන්ද සියලු දෙනාම සිතාගෙන සිටින්නේ යොහන් අනාගත වක්තෘවරයෙක් කියයි."
එහෙයින් එම ප්‍රශ්නයට පිළිතුර තමන් නොදන්නා බව ඔවුහු පැවසූහ. යේසුස්ද,
"එසේනම් මම මේ දේවල් කරන්නේ කාගේ අවසරයෙන්ද කියා මමත් ඔබට කියන්නේ නැහැ"
කියා ඔවුන්ට කීවේය. ඉන්පසු ඔහු ජනයාට මෙම උපමාව විස්තර කළේය.
"මිදිවත්තක් වැවූ එක්තරා මිනිසෙක් සිටියා. ඔහු වැවිලිකරුවන් පිරිසකට ඒ බද්දට දී දිගු කාලයකට පිටරට ගියා. පළදාව නෙලන කාලය පැමිණි විට මිදිවත්තේ පළදාවෙන් යමක් ලබා ගැනීමට ඔහු ඒ වැවිලිකරුවන් වෙතට දාසයෙකුව යැව්වා. නමුත් වැවිලිකරුවන් ඔහුට තලා ඔහුව ආපසු යැව්වේ හිස් අතිනුයි. ඔහු තවත් දාසයෙකුව ඔවුන් වෙතට යැව්වා. ඔවුන් මේ දාසයාටත් නින්දිත ලෙස සලකා ඔහුට තලා ඔහුවත් යැව්වේ හිස් අතිනුයි. ඔහු තුන්වෙනි වතාවටත් දාසයෙකුව යැවූ විට ඔවුන් ඔහුට තුවාල කර පිටතට ඇද දැමුවා. මේ දේත් ආරංචි වූ පසු මිදිවත්තේ අයිතිකරු, "මම දැන් මොනවාද කරන්නේ? මම මගේ ප්‍රේමණීය පුත්‍රයාව ඔවුන් වෙතට යවනවා. සමහර විට ඔවුන් ඔහුට ගරු කරයි" කියා පැවසුවා. නමුත් වැවිලිකරුවන් ඔහුව දුටු විට තම තමන් අතරේ කතා කරගනිමින්, "මේ ඉන්නේ උරුමක්කාරයා. අපි මොහුව මරාදමු. එතකොට ඔහුගේ උරුමය අපටයි අයිති වන්නේ" කියා පැවසුවා. එසේ කියා ඔවුන් ඔහුව අල්ලාගෙන මිදිවත්තෙන් පිටතට ඇද දමා මරා දැමුවා. දැන් මිදිවත්තේ අයිතිකරු ඔවුන්ට කුමක් කරයිද? ඔහු ඇවිත් ඒ වැවිලිකරුවන්ව විනාශ කර මිදිවත්ත වෙනත් මිනිසුන් පිරිසකට බාර දෙයි.
මෙයට සවන් දුන් අය,
"ඒ වගේ දෙයක් කවදාවත් සිදු නොවේවා"
කියා පැවසූහ. නමුත් යේසුස් ඔවුන් දෙස බලා මෙසේ කීවේය,
"එසේනම් ඉදිකරන්නන් ඉවත දැමූ ඒ ගල ප්‍රධාන ගල වී ඇත" කියා ලියා තිබෙන දෙයින් අදහස් කරන්නේ කුමක්ද? "එම ගල පිට යම් කෙනෙක් වැටුනොත් ඔහු සුණු විසුණු වී යයි. එය යමෙකු පිට වැටුණු විටද එය ඔහුව සුණු විසුණු කර දමයි."
යේසුස් එම උපමාව කිව්වේ තමන් ගැන බව වටහාගත් නීතිය පිටපත් කරන්නෝ සහ නායක පූජකයෝ ඒ පැයදීම ඔහුව අල්ලා ගැනීමට මගක් සෙවූහ. නමුත් ඔවුන් රැස්ව සිටි සෙනගට බියෙන් සිටි නිසා ඔවුන්ට කිසිම දෙයක් කරන්න බැරි විය. යේසුස් කරන දේවල් හොඳින් බලා සිටි ඔවුහු යම් පිරිසකට රහසින් මුදල් ගෙවා ඔවුන්ව යේසුස් ළඟට යවූහ. ඔවුන්ගේ අදහස වූයේ ඔහු පවසන යම් දෙයකින් ඔහුගේ වරදක් අල්ලාගෙන ඔහුව බලධාරීන්ට සහ ආණ්ඩුකාරයා අතට බාරදීමටයි. එම පිරිසට තමන් ධර්මිෂ්ටයි කියා මවා පෑමට උපදෙස් දී තිබින. එහෙයින් ඔවුහු ගොස් යේසුස්ට මෙසේ පැවසූහ,
"ගුරුතුමනි, ඔබ නිවැරදි ආකාරයට කතා කරන කෙනෙක් බවත්, ඔබ ඉගැන්වීම් නිවැරදි බවත්, ඔබ කාගෙවත් පැත්ත නොගෙන කතා කරන බවත්, දෙවි කියා දී තිබෙන මාර්ගය සත්‍ය පදනම් කරගෙන උගන්වන බවත් අපි දන්නවා.
ඒ නිසා සීසර්ට බදු ගෙවිය යුතුද නැද්ද කියා අපිට කියන්න පුළුවන්ද?"
නමුත් යේසුස් ඔවුන්ගේ කපටිකම අවබෝධ කරගෙන ඔවුන්ට මෙසේ කීවේය,
"මට ඩිනාරිකාසියක් දෙන්න. මෙහි තිබෙන රූපයත් නමත් කාගෙද?"
"සීසර්ගේ"
කියා ඔවුහු පිළිතුරු දුන්නෝය.
"එසේනම් සීසර්ට අයිති දේ සීසර්ටත් දෙවිට අයිති දේ දෙවිටත් දෙන්න
කියා ඔහු ඔවුන්ට පැවසුවේය. ඒ අනුව යේසුස් පැවසූ දේ නිසා සියලු දෙනා ඉදිරියේ ඔහුගේ යම් වරදක් අල්ලා ගැනීමට ඔවුන් දැරූ උත්සාහය අසාර්ථක විය. ඔවුහු ඔහුගේ එම පිළිතුරෙන් පුදුම වී නිහඬව සිටියෝය. නමුත් මියගිය අය නැවත නැගිටින්නේ නැති බව කියන සද්දුසි වරුන්ගෙන් කිහිප දෙනෙක් ඔහු ළඟට ඇවිත් ඔහුගෙන් ප්‍රශ්නයක් ඇසුවෝය. ඔවුන් පැවසුවේ මෙයයි.
ගුරුතුමනි, මිනිසෙක් දරුවන් නැතුව මිය ගියොත් ඔහුගේ සහෝදරයා ඔහුගේ බිරිඳව විවාහ කරගෙන තම සහෝදරයාගේ නමින් දරුවන් බිහි කළ යුතුයි කියා මෝසෙස්ට දෙන ලද නීතියේ සඳහන් වී තිබුණා.
එක්තරා පවුලක සහෝදරයන් 7 දෙනෙක් සිටියා. පළමුවෙනියා ස්ත්‍රියක් සමග විවාහ වුණත් ඔහු දරුවන් නැතුව මිය ගියා. දෙවෙනියා ඇව විවාහ කරගත්තත් ඔහු දරුවන් නැතුව මිය ගියා. ඉන්පසු තුන්වෙනියාද ඇව විවාහ කරගත්තා. නමුත් ඔහුත් මිය ගියා.
එලෙස 7 දෙනාම ඇව විවාහ කරගත්තත් ඒ 7 දෙනාම දරුවන් නැතුව මිය ගියා. අන්තිමේදී ඒ ස්ත්‍රියත් මිය ගියා. 7 දෙනාම ඇව විවාහ කරගත් නිසා නැවත නැගිටීමේදී ඇය කාගේ බිරිඳ වෙයිද?
එවිට යේසුස් ඔවුන්ට මෙසේ කීවේය.
පවතින මේ සමාජයේ ජීවත්වන අය නම් විවාහ වෙනවා. නමුත් මතු පෙමිණෙන කාලයේදී නැවත නැගිටීමක් ලබා ජීවත් වීමට සුදුසුකම් ලබන අය විවාහ වෙන්නේ නැහැ. ඇත්තෙන්ම ඔවුන් නැවත මිය යන්නෙත් නැහැ. ඔවුන් දේවදූතයන් හා සමාන වෙයි. නැවත නැගිටීමක් ලබන නිසා ඔවුන් දෙවිගේ දරුවන් වෙනවා. මියගේ අය නැවත නැගිටින බව මෝසෙස් පවා පැහැදිලි කළා. කටුපඳුරාසල සිද්ධියේ යෙහුවා දෙවිව හඳුන්වා තිබුණේ ආබ්‍රහම්ගේද ඊසක්ගේද යාකුබ්ගේද දෙවි ලෙසයි. මෙයින් පැහැදිලි වන්නේ ඔහු මියගොස් ඇති අයගේ දෙවි නොව ජීවත්වන අයගේ දෙවි බවයි. මන්ද ඔවුන් මියගොස් සිටියත් දෙවි ඔවුන්ව සලකන්නේ ජීවත්වන අය හැටියටයි.
එවිට නීතිය පිටපත් කරන්නන් අතරින් කිහිප දෙනෙක්,
ගුරුතුමනි, ඔබ පැවසූ දේවල් නිවැරදි
කියා කීවෝය. ඉන්පසු කිසි කෙනෙකුට ඔහුගෙන් තව එක ප්‍රශ්නයක්වත් අසන්න ධෛර්යය තිබුණේ නැත. යේසුස් ඔවුන්ට මෙසේ කීවේය.
ක්‍රිස්තුස් දාවිද්ගේ පුත්‍රයා කියා පවසන්නේ කුමන පදනමක් මතද? මන්ද දාවිද් ගීතාවලියෙහි කියන්නේ මෙයයි. යෙහුවා දෙවි මාගේ ස්වාමීන්ට මෙසේ කීවේය. මාගේ දකුණු පැත්තේ ඉඳගන්න. මා ඔබේ සතුරන්ව ඔබේ පාපුටුව ලෙස තබනතුරු එසේ සිටින්න. දාවිද් ඔහුට ස්වාමින් කියා පවසනවා නම් ඔහු දාවිද්ගේ පුත්‍රයා වන්නේ කොහොමද?
ඉන්පසු සියලු දෙනාම අසාගෙන සිටියදී ඔහු තම ගෝලයන්ට මෙසේ කීවේය.
නීතිය පිටපත් කරන්නන්ගෙන් පරිස්සම් වන්න. ඔවුන් විශේෂ සලු ඇඳගෙන එහා මෙහා ඇවිදීමටත් වෙළඳ පොළවලදී ආචාර ලබන්නත් කැමැත්තෙන් සිටිනවා. ඔවුන් සිනගෝගවලදී ඉදිරි ආසනවල සහ සන්ධ්‍යා භෝජනවලදී ප්‍රධානතම ස්ථානවල සිටින්නත් කැමති. ඔවුන් අනුන් ඉදිරියේ මවාපෑමක් කරමින් දීර්ඝ යාඥා ඉදිරිපත් කළත් වැන්දබුවන්ගේ ඉඩකඩම් දේපොළ පැහැරගන්නවා. ඒ නිසා ඔවුන්ට ලැබෙන්නේ වඩාත් බරපතල විනිශ්චයක්.